ඔයා දන්නවා ඉවසිල්ල කියන්නේ නිකම් බලන් ඉන්න තියෙන පුළුවන්කම විතරක් නෙමෙයි. අපි බලන් ඉන්නකොට අපි හැසිරෙන විදිහ අද කවුරු හරි මේක තේරුම් ගන්න ඕනේ. ඉවසීම කියන්නේ නිකම් බලන් ඉන්න එක විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේ වාට කියනවා නම් ඔයා බලාගෙන ඉන්න ඕන. ඔයා හරි මාර්ගයක බලාගෙන ඉන්න. සෑම දිනයක්ම ජීවිතේ භුක්ති විඳීම වැඩසටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔයාලාද අපි එක්ක ඉන්න නිසා හරිම සතුටුයි. මොකද කවුරු හරි නරඹන්න නැත්නම් මම මිනිස්සුන්ට කතා කරන එකෙන් කිසිම යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා විකාශනයට සම්බන්ධ වුණ නිසා ස්තුතියි. අපි කතා කරන්නේ බය ගැන. අපේ ජීවිතය තුළ වෙනස් කාලවල ඒක අපි අත්දකින යම් දෙයක්. දෙවියන් වහන්සේ අපට දුන්නේ බයදුකමේ ආත්මයක් නොව බලයේත් ප්‍රේමයේත් හික්මවීමේත් ආත්මයක්. බය පරාජය කරන එකම දේ වන්නේ ඇදහිල්ල. ඒකෙන් අදහස් කරන්නේ අපි විශ්වාස කරන දේ අපිට කරන්න බෑ කියන එක. ඒකේ තේරුම නම් ඒක කරන එක වළක්වන්න බය උත්සාහ කරනවා. ඔයාට බය දැනෙනකොටත් ඔයාට ඒක කරන්න පුළුවන්. ඒ නිසා මම බොහෝ විට දේශනා කරන පණිවිඩේ මාතෘකාව මන් ලිව්ව පොතේ නම වෙන්නේ බය තියාගෙන ඒක කරන්න. ඔයාට බය දෙන්නකොට ඔයාට කාරණා කරන්න පුළුවන්. ගුවන් යානයේ යන්න බයෙන් ඉන්න යාළුවෙක් මට ඉන්නවා. ඇගේ සැමියා ව්‍යාපාර කටයුතු වලට නිතරම ගුවන් යානාවෙන් යනවා. ඒ අයගේ කුඩා දරුවන් වැඩිහිටියන් වුණාම ගිහින් තියෙනවා. ඇයට ඔහුත් එක්ක බොහෝ සංචාරවලට යන්න පුළුවන්කම තිබුණා. ඒත් ඇයට කාර් එක එලවන්න බැරි නම් ඇය ගමනක් ගියේ නෑ. සමහර විට ඇයට යන්න පැය 20කට වඩා ගිය ගමන් තිබුණා. ඒක බය ඇතිව කරන්න මගේ පණිවිඩය ඇය හෙව්වා. යම් අවස්ථාවක ඇය තීරණය කෙරුවා ඇය එහෙම කරන්න යනවා කියලා. ඇය බයෙන් ඒක කරන්න ගියා. ඇය මා එක්ක බෙදාගත්ත කාරණාව නම් පළවෙනි අවස්ථා කීපය තුළදී ඇය ගුවන් යානාවට ගොඩ වුණාට පස්සේ ඇයට වමන යන්න වගේ දැනුන එක. ඇය නොසන්සුන්ව හිටියා. ඇයට එහෙම කරන්න පුළුවන්. ඇය නිකන්වත් දැනන් හිටියේ නෑ. ඇය මහත් තුනු බය ප්‍රහාරයකට මුහුණ දුන්නා. ඒත් ඒක යටපත් කරගෙන ඈ මෙහෙම කිව්වා, "නෑ මං ඒක කරන්න යනවා." එතකොට වා දෙයක් දන්නවද? ඈ අහසින් යන්න කොහොමත් බයක් නෑ. හුඟක් වෙලාවට ඇගේ සැමියා එක්ක ගුවනින් යනවා. ඈ ඒ තරම් අපූරු කාලයක් ගත කරනවා. ඔයාගේ ජීවිතේ හොරකම් කරන්න බයට ඉඩ දෙන්න එපා. දෙවියන් වහන්සේට ඕන වෙන්නේ ඔයා යහපත් ජීවිතයක් ගත කරන්න. එක කාරණාවක් සහතිකයි. ඔයාට සතුරෙක් එන්නවා. ඔහුගේ නම සාතන්. නැත්තන් යක්ෂයා. ඔයා ඔයාගේ ජීවිතය සතුටින් ගත කරනවට ඔහු කැමති නෑ. ඔහුට ඕනේ ඔයා හැමතිස්සෙම බයෙන් ඉන්න එක. අපේ ජීවිතේ දෙවියන් වහන්සේ දෙයක් කරනකම් අපි බලන් ඉන්න කොටයි සමහර විට ඔයා ඒ ගැන යාඥා කරාම ඔයාට නිකන් දැනුණා ඇදහිල්ලෙන් පිරිලා ඉන්නවා වගේ. ඒ වගේම දෙවියන් වහන්සේ ඔයා වෙනුවෙන් ඔයාට ඕනවන දේ කරයි. ඒ නිසා සැකය ඇති වෙනවා. සාතන්ගේ බොරු නිතරම එනවා. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඔයාට අහන්න පුළුවන් දේවල් කරන්න යන්නේ. ඔයාගේ ඇදහිල්ල ශක්තිමත් නැහැ. අපි ඇදහිල්ලේ පලිහ ඔසවනවා. එපිසහයේ සඳහන් වන අපි කියන්නේ මට මොනා දැනුණත් කොපමණ කාලයක් ගියත් මන් දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. ඔයා දන්නවා අනිත් ඒවට වඩා යම් දෙයක් සිද්ධ වෙන්න වැඩි කාලයක් යන්නේ ඇයි කියලා මන් දන්නේ. මං යාඥා කෙරුවට පස්සේ ඒකට දවසකට පස්සේ දෙවියන් වහන්සේ උත්තර දෙනකොට මං ඒ යාඥාව කෙරුවා කියලා අමතකයි. උන්වහන්සේ මට මතක් කරනවා ඔයා ඒ යාඥාව කෙරුවා කියලා. මතක නැද්ද? දෙවියන් වහන්සේ විතරයි කාල නියමය ගැන දන්නේ. ඔයාට සමාදානය ඇතිව ඉඳිමින් ඔයාගේ ජීවිතය භුක්ති විඳින්න ඕනේ නම් දෙවියන් වහන්සේගේ කාල නියමය ඔයාට හොඳ බව ඔයා විශ්වාස කරන්න ඕනේ. මගේ කාලයන් ඔයාගේ අතේ කියලා ගීතිකාකාරයා කිව්වා. අපි හැමතිස්සෙම ඒ තුලින් යන එක කාරණාවක් නම් අපිට මේ ප්‍රශ්නය හැම වෙලාවෙම තියෙනවා. දෙවියනි, කවදද? කවදද? අපි එතනින් එන්නේ කවදද? ඒක කිතුණු ජීවිතේ ලදරු පියවරක්. ඔයා දන්නවා ළමයි ඉන්නවා නම් ඒ අයගේ පොඩි කාලේදී ඔයා ගමන් යනකොට අපි තවමත් එතනට ආවද? අපි එතනට එන්නේ කොයි වෙලාවේද? අපිට එතනට යන්න පුළුවන් කවද්ද කියලා අහනවා. දෙවියන් වහන්සේ අහන්න කැමති දේ නම් ඔබ වහන්සේ හරියටම නියමිත වේලාවේදී එනවා කියලා මන් දන්නවා. දෙවියන් වහන්සේ ඔයාගේ බාධාවන් තවම බිඳ දැම්මේ නැත්තම් උන්වහන්සේ ඒ සම්බන්ධව ක්‍රියා කරන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ඒ නිසා මට සැකයක් එනකොට මං කියන්න ඉගෙනගත්ත කාරණාවක් නම් දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. දෙවියනි, ඔයා මොනවත් කරන්නේ නැද්ද? දෙවියනි, ඔයා මොනවත් කරන්නේ නැත්තේ ඇයි කියන එකට වඩා ඔයා එහෙම කියන්න එපා. මොකද දෙවියන් වහන්සේ හැමතිස්සෙම ඔයා වෙනුවෙන් ක්‍රියා කරනවා. දෙවියන් වහන්සේ අපේ ආශාවල් දෙනවා. දෙවියන් වහන්සේ අපේ ජීවිත වෙනුවෙන් සිහිනහා බලාපොරොත්තු දෙනවා. උන්වහන්සේ තමන්ගේ ප්‍රඥාව වෙනුවෙන් වෙන් කරනවා. කාල නියමය ගැන දෙවියන් වහන්සේ ඇයි අපිට විස්තර හංගන්නේ? ඉතින් අපි කොච්චර කාලයක් බලාගෙන ඉන්න ඕනේද? අපි දැනන් හිටියානම් අපි ඇත්තටම පටන් ගන්න කලින් අත්හරිනවා. සමහර විට අපි බලන් ඉන්න කාලේ මොනාතුලින් යන්න සිදුවෙයිදයි අපි දැනන් හිටියානම් අපි පටන් ගන්න කලින්ම අත්හරිනවා. මන් නරඹන්න කැමතිම චිත්‍රපටි වලින් එකක් අබිරහස් චිත්‍රපටි. මං ඒවට කැමතියි. මං බලනකොට ත්‍රාස්තයෙන් ඉන්නවා. ඒක සිද්ධ වෙන්නේ කොයි වෙලාවේද කියලා. ඒකේ ප්‍රතිඵලය දිහා බලන් ඉන්නවා. ඒක කෙරුවේ කවුද? මොනා හරි වෙන්න යනවා නම් ඒ අබිරහස අපිට යම් කුතුහලයක් ඇත්තටම ගෙන දෙනවා. මං කියන්නේ අපි අනාගතය දැනගන්න ඕනේ. අපි හැමතිස්සෙම හිතනවා පළමුවෙන් ඔයාට යහපත් දේවල් ගැන හැම දෙයක්ම ඔයා දැනන් හිටියනම් ඔයාට ඒව ලැබෙනකොට ඔයා වැඩියෙන් සතුටු වෙන්නේ නැහැ. ඔයාට අමාරු දේවල් ගැන හැම දෙයක්ම දැනන් හිටියනම් ඔයා හැමතිස්සෙම බයෙන් ඉඳීවි. කාරණාව නම් ඔයා දේවල් ගැන කලින් දැනගෙන හිටියනම් ඔයා ඒව දිහා දේවානුග්‍රහය නැතිව බලනවා. යමක් ඇත්තටම සිද්ධ වෙන්න කාලය ආවහම ඔයාට ඒව එක්ක ක්‍රියා කරන්න හරි ඒ තුලින් යන්න හරි සිද්ධ වුණොත් එතකොට ඒක කිරීමට ඔයාට අනුග්‍රහය හා ඇදහිල්ල ලැබෙනවා. අපිට කරන්න ඕන වෙන ඕනම දෙයක් කරන්න දෙවියන් වහන්සේ අපට උපකාර නොකර ඉන්නේ නැහැ. ඒ වගේම හැමෝම බලන් ඉන්නවා. මං ඔයාට කියන්න පුළුවන් බලන් ඉන්න තැනැත්තා ඔයා විතරක් නෙමෙයි. අපේ ඇදහිල්ල සෝදිසි කිරීමේ කොටසක්. ඔයා විශ්වාස කෙරුවත් නැතත් ඔයා බලන් ඉන්නකොට ඔයාව ආත්මිකව වර්ධනය වෙනවා. විශේෂයෙන් ඔයා ඉගෙන ගන්නවා නම් කොහොමද බලන් ඉන්නේ කියලා ඔයා දන්නවා. ඉවසිල්ල කියන්නේ බලන් ඉන්නේ නැති පුළුවන්කම විතරක් නෙමෙයි. ඔයා බලන් ඉන්න අතරේ ඔයා හැසිරෙන්නේ කොහොමද? යමෙක් අද මේකේ තේරුම ගන්න ඕනේ. දෙවියන් වහන්සේ කිව්වොත් ඔයා බලන් ඉන්න ඕනේ. ඒත් ඔයාට හරි මාර්ගයේ බලන් ඉන්න පුළුවන්. නැත්තම් ඔයාව දුකටපත් කරන විදියට බලන් ඉන්න පුළුවන්. බලන් ඉන්නවා කියන්නේ ඔහේ නිකන් ඉඳගෙන යමක් සිද්ධ වෙනකන් බලාගෙන ඉන්න එක නෙමෙයි. ඉවසිල්ල කියන්නේ යමක් සිද්ධ වෙනකන් නිකන් බලන් ඉන්න එක නෙමෙයි. ඒ අය බලන් ඉන්න අතර හැසිරෙන්නේ කොහොමද? ඒ නිසා අපි බලන් ඉන්න අතර අපි කරන්න ඕන වෙන එක දෙයක් නම් මෙහෙම කියාගෙන ඉන්න එකයි. දෙවියනේ, මං ඔයා විශ්වාස කරනවා. මගේ ජීවිතය වෙනුවෙන් ඔයාට තියෙන සැලැස්ම යහපත්. මගේ ජීවිතය තුළ කාල නියමය සම්පූර්ණයෙන් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මෝසෙස් අවුරුදු 40ක් බලන් හිටියේ දෙවියන් වහන්සේ තම සෙනඟට ගැලවීම ගෙනෙන්ට ඔහුව පාවිච්චි කරනකම්. දෙවියන් වහන්සේ ඔහුට කතා කළ අතර ඔහු නියමිත වේලාවට පෙර පිටතට පැන කාලය නිවැරදි කිරීමට පෙර මිනිසුන්ට උපකාර කිරීමට උත්සාහ කළා. දෙවියන් වහන්සේ ඔහුට කතා කළා. ඔහු කාලයට කලින් ක්‍රියා කළා. සුදුසු කාලේ එන්න කලින් ඔහු අවුරුදු 40ක් වනාන්තරයේ ජීවත් වුණා. ඊළඟට දෙවියන් වහන්සේ ඔහුට අවුරුදු 40කට කලින් කරන්න කියලා තමාගේ හදවතට දැම්ම දේ කරන්න උන්වහන්සේ ඔහුව කැඳෙව්වා. ඔහු පලා ගියා. මතක තියාගන්න ඔහුට පලා යන්න කියලා කවුරුත් කිව්වේ නෑ. ඒත් ඔහු පලා ගියා. බය කියන වචනේ තේරුම නම් පියාසර කිරීම, නැත්තම් පලා යෑම. ඒ නිසා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ තුල මෙහෙම කියනවා. බය කියන වචනේ තේරුම හෙලවෙනවා හරි වෙවුලනවා හරි නොසන්සුන් වෙනවා හරි නෙමෙයි. බය කියන වචනේ තේරුම පියාසර කිරීම. උන්වහන්සේ ඇත්තටම කියන්නේ මොකක්ද? ඔයාට බය එනවා. ඒත් ඔයාට ඒක දැනෙනකොට පලා යන්න එපා. මං හිතන්නේ විශිෂ්ට දේවල් කරන්න දෙවියන් වහන්සේ ඔයා ඉදිරියේ කොයිතරම් අවස්ථාවන් දෙන්න ඇතිද කියලා. ඒත් තවමත් ඔයා නොදන්න දේවල් ගැන බය වෙලා ආරක්ෂිත කලාපය කියලා ඔයා හිතන්නේ මොකද්ද? ඒත් ඔයා ඔයාගේ ජීවිතය දිහා බැලුවොත් ඔයාට හැඟෙන්නේ කම්මැලි, ත්‍රාසජනක නෑ, උද්‍යෝගයක් නෑ. ඒත් ඔයා දෙයක් දන්නවද? ඒක ඔයාගෙම වැරද්ද. මොකද දෙවියන් වහන්සේ ඔයාව කැඳෙව්වා. දේවල් තුලට එන්න ඔයා පියවර ගත්තේ නැත්තම් උන්වහන්සේ ඔයාට ලෑස්ති කරලා තියෙන දේවල් තුලට එන්න ඔයා කවදාවත් ජීවිතය තුල අත්දකින්නේ නැහැ. මං හැමතිස්සෙම කියන්නේ පියවරක් ගැනීමෙන් හොයා දැනගන්න කියලා. බොහෝ අවස්ථාවලදී ඒ අය කරන්නේ මොකක්ද කියලා දෙවියන් වහන්සේට ඕනවන දේ මිනිස්සු දන්නේ නැහැ. ඉතින් දෙවියන් වහන්සේ මට මගේ ජීවිතේ එක්ක කරන්න ඕන වෙන්නේ මොකක්ද කියලා මන් දන්නේ නැහැ. දෙවියන් වහන්සේ මගේ ජීවිතේ ස්පර්ශ කරලා ශුද්ධාත්ම බලෙන් මාව පුරවලා මං කිතුණුවෙක් විදිහට බොහෝ කාලයක් හිටියා. මං දැන් දැල්වෙන කිතුණුවෙක්. මට දෙවියන් වහන්සේට සේවය කරන්න ඕන වුණා. දෙවියන් වහන්සේට සේවය කරන්න ඕන වුණා. උන්වහන්සේට මන් කරන්න ඕනුනේ මොකද්ද කියලා දැනන් හිටියේ නෑ. මන් දේව වචනේ උගන්වන්නට කැඳවීමක් තියෙනවා කියලා මං ඒ වෙලාවේ දැනන් හිටියේ නෑ. ඒ වගේම මං කෙරුව දේවල් මං කරන්නම්. ඒ වගේම මං කෙරුව දේවල් මං කියන්නම්. බය නොවන්න. මක් නිසාද මම නුඹ සමග සිටිමි. නිශ්චලව සිට ස්වාමින් වහන්සේ අද නුඹලාට සිදු කර දෙන ගැලවීම බලන්න. ඕනෑම අවස්ථාවක් මං ඉදිරියට ආවහම මං පියවර ගත්තා ඒක කරන්න උත්සාහ කරන්න. දෙවියන් වහන්සේට සේවයක් විදියට මං කෙරුව පළවෙනි කාරණාවලින් එකක් නම් මගේ සභාවේ කණ්ඩායමක් එක්ක සෙනසුරාදා උදේවරුවේ මං ජීවත් වුණ ශාන්ත ලුවිස් නගරයේ සෙනක ඉන්න තැනට ගිහින් පත්‍රිකා බෙදුවා. අවංකවම කියනවා නම් මට වීදියේ සුභාරංචි සේවය කරන්න කැඳවීමක් තිබුණේ. ඒක මට කරන්න අමාරු දෙයක්. ඒත් මට යම් දෙයක් කරන්න අවස්ථාවක් වුණා. මං පියවරක් ගත්තා. පෙරපාසලක වැඩ කරන්න උත්සාහ ගන්න එක. ඉරිදා උදේ රැස්වීමවලදී පෙරපාසල් සේවකයන්ට උදව් කරන්න කියලා ඒ අය ඉල්ලා සිටියා. ඒක තිබුණේ සති දෙකක් ගත වෙනකන් විතරයි. මමත් ළමයිනුත් දැනගත්තා මාව පෙරපාසල් වැඩවලට කැඳවලා නෑ කියලා. මං උගන්වන්න උත්සාහ කළුව පළවෙනි අවස්ථාව ඒකයි. මට හරියන සේවයක් තෝරගත්තා. ඔයාගේ ස්ථානය ඔයා හොයාගන්න. ඔයාට ගැළපෙන ස්ථානය. ජීවිතේ දිහා ඔයාට තියෙන්න ඕනේ අලුත් ආකල්පය මම බයනවන්නෙමි. යෝසෙප්ටත් එහෙමයි. ඔහුට සිහිනයක් තිබුණා. ඔහුගේ සහෝදරයන් ඔහුට ඊර්ෂ්‍යා වුණා. ඔහු අන්තිමට ඊජිප්තුවේ නතර වුණා. ආබ්‍රහම් අවුරුදු 20ක් බලන් හිටියා. දෙවියන් වහන්සේ කිව්ව දේ අවිශ්වාස කිරීමට යම් කෙනෙක් හිටියා නම් ඒ ආබ්‍රහම් හායි සාරයි. ඔවුන්ට දරුවන් ලැබෙන වයස ඉක්මවා ගිහිල්ලා. ඒ නිසා ඔහුට දරුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ. දෙවියන් වහන්සේ කිව්වා ඔයාට දරුවෙක් දෙනවා කියලා. ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණගත්සේක. ඔයාට දෙවියන් වහන්සේ එක්ක හරි විදිහට ඉන්න ඕනෙද විශ්වාස කරන්න. උන්වහන්සේ එව්ව තැනැත්තා කෙරෙහි යොහන් 6:27-29 මේ ගැන පුදුම තේරුමක් දෙනවා. දෙවියන් වහන්සේගේ වැඩ ඉෂ්ට කරන පිණිස අපි විසින් කුමක් කටයුතු දැයි දෙවියන් වහන්සේව සතුටු කිරීමට අපි කුමක් කරමුද? උත්තරය වුණේ ඔයාගෙන් ඉල්ලන දෙවියන් වහන්සේගේ වැඩේ නම් උන්වහන්සේ විසින් එව් තැනැත්තා කෙරෙහි විශ්වාස කිරීම. ඒක ඔහු වෙනුවෙන් ධර්මිෂ්ඨකමක් විදිහට ගණන් ගත්තා. මට ඒක ආපහු කියන්න ඉඩ දෙන්න. ඔයා දෙවියන් වහන්සේව අදහන්න, උන්වහන්සේ විශ්වාස කරන්න. උන්වහන්සේ ඔයාට පක්ෂපාතී කියලත් විශ්වාස කරන්න. ඔයා පව් කෙරුවත්, ඔයා අවුල් වුණත්, ඔයා යාඥා කරලා සමාව ඉල්ලනකොට දෙවියන් වහන්සේ ඔයාට සමාව දීලා ඔයාගේ පාපය නැගෙනහිර ඉඳලා බස්නාහිර දක්වා දුරස්තව වෙන් කරනවා. ඔයා දන්නවා සමහර විට මං ඇදහිල්ල ගැන පණිවිඩයක් උගන්වලා පස්සේ ඇදහිල්ල ගැන මගේ පණිවිඩය හරිද වැරදිද කියලා මම හොයාගන්න පුළුවන් වෙන්නේ සැක කෙරුවාම. හැමතිස්සෙම ඇදහිල්ල තුලින්ට පෙබරවාරිවලදී කැඳවීමක් ලැබුණා. 1976 අවුරුදු 45-46 වගේ කාලයක් මම පටන් ගත්තේ ඉතාම පුංචි මිනිස්සු 25ක් එක්ක. මගේ ගෙදර බයිබල් අධ්‍යයනයක් ඉගෙනුවා අවුරුදු 5ක්. ඒ වගේම මට පූර්ණ කාලීන හොඳ පඩියක් රස්සාවක් තිබුණා. මම බයිබල් විද්‍යාලයට ගිහින් තිබුණේ නැති නිසා ඉගෙනීමට හා ඉගෙන්වීමට පුළුවන් වීමට සූදානම් වෙන්න ඒ රස්සාවෙන් ඉවත් වුණා. මං දැනන් හිටියේ නෑ කොහොමද ඒක කරන්න කියලා. මං ඇදහිල්ලෙන් පියවර ගත්තොත් උන්වහන්සේ ඒක ක්‍රියාත්මක කරනවා. උන්වහන්සේ ඒක කෙරුවා. දෙවියන් වහන්සේට ඕනේ කියලා මට දැනුණා. මං ඒක අත්හැරියා. ඒ වගේම අවුරුදු 5ක් තිස්සේ මිනිස්සු ආවා. මං අලුත් දෙයක් කරන්නම්. මං හිතුවේ ඇත්තටම මේ අලුත් දේ නම් මං ලෝකේ පුරා යන්න හදන එකයි. මගේ හීනය හැබෑ වෙන්න යනවා. මං විශාල මිනිසුන් පිරිසකට අතිවිශාල සමුළුවල උගන්වන්න යනවා. පිටරට යනවා. මේ හැම එකක්ම කරනවා. ඊළඟට සිද්ධ වුණ කාරණාව මං අවුරුද්දක් මොකවත්ම කෙරුවේ නැහැ. දෙවියන් වහන්සේ මාව පැත්තකට දාලා මේ අවුරුද්ද තුල ඔයා විශ්වාස කරන්නේ මොකක්ද කියලා අපි බලමු කියලා ඔයා දන්නවා. ලෝකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා මං දැනන් හිටියේ නැහැ. දැන් මං ආපහු හැරිලා බැලුවාම මට පේන්නේ ඒ අවුරුද්ද තුල දෙවියන් වහන්සේ මන් තුල කෙරුව දේවල් උන්වහන්සේට කරන්න ඕන වෙලා තිබුණා. මාව තවත් මට්ටමකට උසස් කරන්න කලින් මොකද අනිත් අය එක්ක සංසන්දනය කිරීමේ ප්‍රශ්න මට තිබුණා. උන්වහන්සේ මට පිරියල කෙරුව සේවයට මම යවන්න කලින් මම මං වගේ වෙන්න ආත්ම ශක්තිය දෙන්න දෙවියන් වහන්සේට සිද්ධ වුණා. මං දේව සේවයට ගිහින් වෙන කෙනෙක් වගේ වෙන්න අනුකරණය කිරීම උන්වහන්සේට ඕනුනේ නෑ. මොකද මට කරන්න ඕනුන හැම එකක්ම මට කරන්න බැරි වුණා. මට ආධිපත්‍යයක් යටතේ ඉන්න වුණා. මං ඇත්තටම හුඟක් වෙලාවට කියන කාරණාවක් තමයි ඔයා ආධිපත්‍යයක් යටතේ ඉන්නේ කොහොමද කියලා දැනගන්නකම් ඔයා ආධිපත්‍යයේ ඉන්න එක සුදුසු නැති දෙයක්. මං එතන අවුරුදු 5ක් වැඩ කරා. මට විශිෂ්ට වැඩක් තිබුණා. සෙනඟ 400ක් 500ක් කාන්තා රැස්වීමක් හැම සතියෙම පැවැත්වුණා. සභාපාලකතුමා නැතිකොට මම බොහෝසේ දේශනා කළා. මම බයිබල් පාසලක ඉගැන්නුවා. මට හුඟක් යාළුවන් හිටියා. ඒක හොඳ වැඩක්. ඊළඟට ඒ වැඩේ ඉවරයි. දෙවියන් වහන්සේ මට කිව්වා මං උතුර දකුණ නැගෙනහිර බටහිරට යන්න වුණා. එකම ප්‍රශ්නය වුණේ කවුරුත් මාව උතුර දකුණ නැගෙනහිර බස්නාහිරේදී දැනන් හිටියේ නෑ. ඉතින් මං යන්නේ කොහෙද කියලා මං හිතුවා. අනේ මගේ දෙවියනේ, මං පිටත් වුණාම මං ඇතුලෙන් සතුටු වුණා, පිටතින් බය වුණා. කවදාවත් ඔයාට ඒ වගේ දැනිලා තියෙනවද? ඉතින් ඔයා ඇතුලෙන් දැනෙන දේ අනුව යන්න ඕන. දෙවියන් වහන්සේ ඔයාට ඇතුලේ සමාදානය දෙන දේ අනුව. ඔයාගේ මාංචය ඔයාට කරන්න කියන දේ නෙමෙයි. මං හුඟක් බයෙන් හිටියා. අපිට දේශනා කිරීමට අවස්ථාව ලබා ගන්න හුඟ කාලයක් ගියා. අපි රේඩියෝ චැනල් එකක් පටන් ගත්තා. ඊට පස්සේ අපිට වාහනෙන් යන්න පුළුවන් තැන්වලට ගියා. ගුවනින් යන්න මුදල් තිබ්බේ නෑ. මං ඔයාට මුළු කතාවම කියන්නේ. ඒක දිග ගමනක්. ඒක ඇදහිල්ලේ ගමනක්. ඔයා අද දන්නවා සමහර විට මගේ කැමැත්ත වෙන්නේ යම් අය එක්ක ඉඳගෙන මුළු කතාවම කියන එක. මොකද මිනිස්සු හිතන්නේ, ඒ අය හිතන්නේ ඔයා දන්නවා ඒගොල්ලොන්ට මුදල් තියෙන්න ඕනේ කියලා. ඒ වගේම ඒ අයට මේක තියෙන්න ඕන, ඒක තියෙන්න ඕන, නැත්තම් මොන හරි දෙයක්. මං කියන්නේ නිකං ඇදහිල්ල විතරයි. අවුරුදු 20ක් තිස්සේ මං ඒක තාමත් කරනවා. නික්ම යාම 13:17 මෙහෙම කියනවා. පාරාවෝ සෙනඟට යන්ට හැරිය කල්හි පිලිස්තවරුන්ගේ දේශය මැදින් යෑම කිට්ටු නොමුත් දෙවියන් වහන්සේ ඒ මාර්ගයෙන් ඔවුන් ගෙන නොගියසේක. මක්නිසාද සෙනඟ යුද්ධය දැක සමහර විට පසුතැවිලිව මිසරයට හැරි නොයන පිණිසයයි දෙවියන් වහන්සේ කීසේක. දැන් ඒක වැදගත් වෙනවා. මොකද ඔයාත් තේරුම් ගන්න ඕන කාරණයක් නම් සමහර විට දෙවියන් වහන්සේ ඔයාට දිග අමාරු මාර්ගයක් ඔස්සේ මඟ පෙන්වනකොට ඇත්තටම ඔයා එක පස්සේ කරන්ට යන දේවල් ගැන අධ්‍යාපනයක් වෙනවා. ශුද්ධාත්මයන්ගේ පාසලට ඔයා යන්න. ඒ නිසා දෙවියන් වහන්සේ ඒ අයට කියලා තිබුණා ඒ අයව පොරොන්දු දේශයට ගෙන යනවා කියලා. ඒක අත්පත් කරගන්න ඕනි කියලා. ඔයා දන්නවා ඒකෙන් තේරෙන්නේ මේකයි. අපි ඒකට ඇතුල් වෙනකොට ඒකෙ තියෙනවා ඒක ඔයාගේ කියලා. අත්පත් කිරීම යන වචනය මං අධ්‍යයනය කෙරුවාම මං පුදුමයටපත් වුණා. ඒකේ තේරුම නම් දැන් ඉන්න පදිංචිකරුවන් අයින් කිරීම. ඒ අය තවමත් යුද්ධයකට ලෑස්ති වෙලා හිටියේ නෑ. ඒ අය යමින් හිටියේ දේශය අත්පත් කරගන්න. දෙවියන් වහන්සේ ඒක ඒ අයට දීලා තිබුණා. ඒ අය අත්පත් කරගන්න ඕන වුණා. දෙවියන් වහන්සේ ඔයාට පුදුම ජීවිතයක් දැනටමත් සැලසුම් කරලා තියෙනවා. ඔයා ඒක අත්පත් කරගන්න. නිකං ඔහේ ඉඳගෙන හැම එකක්ම ඔයාට වැටෙනකන් බලන් ඉන්න එපා. ඔයා ඔයාගේ හදවතට එන දේව වචනයට ඇහුම්කන් දෙන්න. ඒක ශුද්ධ ලියවිල්ලට අනුවද කියලා සහතික කරගන්න. ඇදහිල්ලේ පියවරක් ගනිමින් දෙවියන් වහන්සේ ඔයාට කරන්න ඉල්ලා හිටියා කියලා ඔයා විශ්වාස කරන දේ කරන්න. උන්වහන්සේ ඔයාව කවදාවත් තනි කරන්නවත් අත්හරින්නවත් නෑ. ඒ අය වනාන්තරයේ ඉන්නකොට දෙවියන් වහන්සේ ඒ අයව පුහුණු කෙරුවා. හුඟක් දේවල් අමාරු වුණා. හැමතිස්සෙම හැම දෙයක්ම වෙනුවෙන් දෙවියන් වහන්සේ මත යැපෙන්න සිද්ධ වුණා. ඒ අයට කෑම තිබුණේ නෑ. ඒ අයට වතුර තිබුණේ නෑ. අවුරුදු ගණනාවක් දෙවියන් වහන්සේ ඒ අයට මන්නා කියන කෑමක් කෙව්වා. කලින් දවසේ ඒ අයට දවස් දෙකක් වෙනුවට ඒව එකතු කරගන්න සිද්ධ වුණා. ඉතින් ඔයා ඇත්තටම මේ සමහර දේවල් ගැන හිතනකොට කොයිතරම් අමාරුද කියලා නිකන් ඔයාගේ හිතේ මවා ගන්න. මොකද සිතුවිල්ල ඇත්තටම එතන තිබුණේ නැහැ. ඉතින් දෙවියන් වහන්සේ හෙට මුකුත් එව්වේ නැත්තම් කොහොමද? ඒ දවසට ඒ අයට ඕනෝන තරමට වඩා ඒ අය එකතු කෙරුවනං ඒව නරක් වෙලා ගඳගහයි. සමහරුන්ට ගඳගහන ජීවිත තියෙනවා. මොකද ඒ අය දෙවියන් වහන්සේගේ නායකත්වය අනුගමනය කරන්න කැමැත්තක් නැති නිසා. ඇදහිල්ලෙන් ජීවත් වෙන්න පටන් ගන්න. අප සමග සම්බන්ධ වුණාට ස්තුතියි. ජේසු පිහිටයි.